කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම සංචාරක හා ඉඩම් කටයුතු බඳ අමාත්‍යාංශයේ කාර්යක සභාව හරින් ෆර්නෑන්ඩ් මෙත්තුමා.
සංචාරක සහ ඉඩම් කටයුතු බඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2005 අංක 36 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්ති යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත සංචාරක සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 26 දිනෙති අංක 23.42 ඇලිරක් 26 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සම්බන්ධව වූ එකී කාර්යක සභා වාර්තාව මෙම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීමේ එස්.පී. දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගැට 70 නාපාවල අංක 262 දරන ස්ථානයේ පදිංචි එම්.ඒ. බර්ටි ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් ඔබතුමාට පිළිගන්වන්න.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන හේෂා විතානගේ මැතිතුමා.
මානව ගරු කථානායකතුමනි,
ආන්තහ ළමා කටයුතු වෙමු.
එතුමා විසින් අසන ලද පළවෙනි ප්‍රශ්නය රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ළමා නිවාස සංඛ්‍යාව සහ එක්ෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද පරිවාස ළමා ආරක්ෂක සේවා විෂයේ විමද්දගත විෂයකි. මධ්‍යම රජය යටතේ ඇති පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ළමා නිවාස පවත්වාගෙන යනු නොලබන අතර ළමා නිවාස ලියාපදිංචිය හා අධීක්ෂණයේ සිදු කරනු ලබන අදාළ පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසිනි. ඒ අනුව සබරගමුව පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් තොරතුරු මත පදනම්ව එක රත්නපුරේ ළමා නිවාස සංඛ්‍යාව 2, ඇහැලියගොඩ 2, ඇඹිලිපිටිය 2, කලවාන 1, වැලිගෙපොළ 1, පැල්මඩුල්ල 1, ගොඩකවෙල 1, කුරුවිට 1, සියල්ල එකතුව 11ක් තියෙනවා. එක් එක් ළමා නිවාසයේ නම ලියාපදි ලිපිනේ ඒ සියල්ල අපිට එකින් එක කියව දෙන්න පුළුවන්. ළමා නිවාසයේ නම ශාන්ති වින්සෙන්ති ළමා නිවාසය දයාවේ සොහිරියන්ගේ සංගමය. ගැහැණු ළමයි 68 දෙනෙක් ඉන්නවා. කලවාන ඇහැලිය ගොඩ මව්පිය සෙවන ළමා නිවාසය, සරත් උක්වත්ත ළමා නිවාසය කියනවා. ඒකෙ 10 දෙනෙක් ඉන්නවා ගැහැණු ළමයි, පිරිමි ළමයි නැත. රත්නපුර අපේ ගෙදර බෞද්ධ ළමා නිවාසය රත්නපුර තරුණ බෞද්ධ සංගමයේ පිරිමි ළමයි 19 දෙනෙකු දැනට සිටිනවා. වැලිගෙපොළ කුලරත්න ළමා නිවාසයේ කුලරත්න සුභසාධක සංගමයේ විසින් පවත්වන ගැහැණු ළමයි 30 දෙනෙකු ඉන්නවා. ඇඹිලිපිටිය පැල්මඩුල්ල බෝධිරාජ ළමා නිවාසයේ බෝධිරාජ පදනම ගැහැණු ළමයින් 30 දෙනෙකු සිටිනවා. පැල්මඩුල්ලේ මිතුරෝ ළමා නිවාසය පිරිමි ළමුන් 15 දෙනෙකු සිටිනවා. ඇඹිලිපිටිය විසාකා ළමා නිවාසය බෝධිරාජ පදනම ගැහැණු ළමයි 30 දෙනෙකු සිටිනවා. ගොඩකවෙල ශාන්ති ළමා නිවාසය 15 දෙනෙකු සිටිනවා. කුරුවිට පැරඩයිස් ඉසුරු සෙවන 16 දෙනෙක් සහ පිරිමි ළමුන් 17 දෙනෙකු සිටිනවා. වියලගොඩ ගැහැණු ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රදී පදිංචි ළමා නිවාසයක් හැටියට ගණන් එහි 26 දෙනෙක් ඉන්නවා. මේ සියලුම දෙනා එකතු කළ විට 172ක් ගැහැණු ළමයිනුත් පිරිමි ළමයින් 66 දෙනෙකුත් සිටිනවා. ඊළඟ ප්‍රශ්නය තියෙන්නේ එතුමාගේ බොහෝ ළමා නිවාසවල අපචාර ක්‍රියා සිදුවන බව වාර්තා වන බැවින් ඉහත ළමා නිවාස අධීක්ෂණය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද? සබරගමුව පළාත් පරිවාස ළමා ආරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තුල පරිවාස කාර්යාල 4ක් පවතින අතර එම පරිවාස කාර්යාල අතුරින් බලංගොඩ පරිවාස කාර්යාලයේ හැර අනෙකුත් පරිවාස කාර්යාල තුන සඳහා ළමා නිවාස වෙන්වෙන්ව ඇත. රත්නපුර පරිවාස කාර්යාලයේ ළමා නිවාස 6ක් තියෙනවා. පැල්මඩුල්ල පරිවාස කාර්යාලයේ ළමා නිවාස දෙකක් තියෙනවා. ඇඹිලිපිටිය පරිවාස කාර්යාලයේ ළමා නිවාස තුනක් තියෙනවා. මෙම ළමා නිවාස අධීක්ෂණය පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් විසින් නිරන්තරයෙන් සිදු කරන අතරම ස්ථානභාර පරිවාස නිලධාරී ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී විසින් මාසිකවද සහකාර කොමසාරිස් සහ පරිවාස කොමසාරිස් විසින් අවස්ථානෝචිතවද ළමා නිවාස අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. අධීක්ෂණ කටයුතු වලදී පරිවාස නිලධාරීන් දිනේ පුරා නිවාසයේ රැඳෙමින් සෑම ළමයෙකු සමගම පෞද්ගලිකව සාකච්ඡා කර තොරතුරු ලබා ගැනීම සිදු කරන අතර ඒ සම්බන්ධව
පිළිතුර සභාගත කරන්න කියලා.
තව බොහොම චුට්ටයි තියෙන්නේ, ඉවරයි ඒක. මේකයි මේ උදාහරණයක් ලෙස සිංහල උදු උත්සව වැනි දේවල් කරනවා. බොහොම පොඩ්ඩයි තව තියෙන්නේ. ඒකත් ඔබතුමාට පළාත් පරිවාස ළමා සේවා දෙපාර්තමේන්තුවට මේ සියලු නිලධාරීන් මේ සෑම දෙයක්ම ඉතාම ඌමනාවෙන් ඕනෑකමින් අධීක්ෂණය කරන බව මන්ත්‍රීතුමාට දන්වනු කැමැත්තෙමි.
ගරු කතානායකතුමනි, අපේ රාජ්‍ය ඇමතුමියට සවිස්තරාත්මක පිළිතුර ලබා දුන්නා. එතුමිය කිව්ව පරිදි මේ විෂය පළාත් සභා විෂයක්. නමුත් ගරු ඇමතුමනි, පළාත් සභා විෂයක් වුණත් අපි විශ්වාස කරනවා මධ්‍යම රජයට වගකීමක් තියෙනවා මේ වෙනුවෙන් මැදිහත් වෙන්න. මොකද මේ නියාමනයක් කරන්න සමහර පළාත් සභාවලට මේ වෙනුවෙන් සක්‍රීයව දායකත්වයක් මැදිහත් වීමක් වුණත් සමහර පළාත් සභා මේ ගැන එතරම් ඌමනාවෙන් කටයුතු කරන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල තියෙන ඔබතුමිය දන්නව ඇති, පහුගිය මාසයේ තුල ආපු වාර්තානුව මේ රටේ කාන්තාවන් දරුවෝ අවුරුදු 15ට අඩු දරුවෝ 168ක් දූෂණය වෙලා තියෙනවා. එයින් 22ක් ගැබ්ගත් දරුවෝ බවට වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ ළමා නිවාස හරහා ලොකු සේවයක් සමහර ළමා නිවාසවල වුණත් සමහර ළමා නිවාසවල මේ සිද්ධ වෙනවා. මම රත්නපුර දිස්ත්‍රික්කයේ මම ළමා නිවාස ඔබතුමිය කිව්ව ලයිස්තුවේ එක ළමා නිවාසය ඇතුළේ පාලිකාවගේ මහත්තයා පුරුෂයා විසින් මේ ළමයි 20ක් විතර දූෂණය කළා අහු වුණා පහුගිය කාලේ. හැබැයි ඔය 168 ලංකප්‍ර ඒත් ළමා නිවාසයේ තාම පවත්වාගෙන යනවා. ඒක සාමාන්‍ය සිද්ධියක් බවට ටික කාලයක් යනකොට පත් වෙනවා. ඒ නිසා මේ ළමා නිවාසයක ඉන්නේ කරු ඇමතුමියනි අම්මා තාත්තා නැති අසරණ වෙච්ච දරුවෝ. ඒ අසරණ වෙච්ච දරුවෝ පාලිකාවගේ මැදිහත් වීමෙන් තව අසරණ භාවයට පත් වෙනවා නම් මං හිතන්නේ ඒක පළාත් සභා විෂයක්ද මධ්‍යම රජයේ විෂයක්ද කියන එකට වඩා මේ වෙනුවෙන් සැබෑ පිළිතුරක් ලැබීමේ අවශ්‍යතාවය තියෙනවා. මම ගරු ඇමතුමිය විදිහට අහනවා, ඔබතුමිය කියපු විදිහට මේක පළාත් සභා විෂයක් විදිහට ඇතැරලා දාලා තියෙනවද? එහෙම නැත්නම් මේ වෙනුවෙන් කිසියම් පියවරක් ගන්න මේ රටේ අහිංසක විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් දැරියන් වෙනුවෙන් පියවරක් ගන්න අමාත්‍යාංශයේ යම් කිසි වැඩසටහනක් තියෙද?
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ඉතාම කාලෝචිත දෙයක් තමයි මේ ප්‍රශ්න කරේ. ඇත්ත වශයෙන්ම ඔබ කිව්වා වගේ 169 දිනක් මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙනවා අතවරයට පත් වෙලා තියෙනවා කියලා. 22ක් නෙවෙයි දැන් ඒ සංඛ්‍යාව ඉහළට ගිහිල්ලා දරුවන් ලැබෙනින සංඛ්‍යාව 26 දක්වා වැඩි වෙමින් පවතිනවා. ඊට අමතරව දරුවන් පිළිබඳ විශාල කතිකාවකට ගිහින් තිනවා. අද ලංකාවේ දරුවන් 13 දෙනෙක් මැලේසියාවට අරගෙන ගිහිල්ලා එහෙන් ලෝකය පුරා විකිණීම් කටයුතු කරනවා කියලා. ඒ පිළිබඳ වහාම අපි පරීක්ෂණ පවත්වන අපි ආගමන විදුහන දෙපාර්තමේන්තුවට ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරියට අද සඳුදා මේ දන්වා සිටියා. වහාම ඒ පිළිබඳ සොයා බලා පරීක්ෂණයක් කරන්න කියලා. ඔබතුමාගේ ප්‍රශ්නයට මං හිතන්නේ අපේ අමාත්‍යාංශයේ මැදිහත් වෙනවා. මැදිහත් නොවේ පළාත් සභාවට පමණක් ඒ සියලු කටයුතු කරගෙන යාමට ඉඩ දී නැහැ. ඒ පිළිබඳ නිලධාරීන් ඉන්නවා, කොමසාරිස්වරු ඉන්නවා, ග්‍රාමීය වශයෙන් නිලධාරීන් ඉන්නවා. ඒ සියලු දෙනා ඒවට ඇටෙන් වෙලා තියෙනවා. ඒ පිළිබඳ විශේෂ අවස්ථාවල් වෙන අවස්ථාවද ඔබතුමා කිව්වා වගේ පාලිකාවගේ සැමියා විසින් දරුවන් දූෂණයට පත් කරා නම් ඒක 16ට අඩු දරුවෙකුට එවැනි දෙයක් කිරීම නීති විරෝධී. ඔහු මේ වෙනකොට ඉන්න ඕන සිරගෙදර. ඔහුට කිසිම අස්වැසිල්ලක් ලැබෙන්න බෑ. මෙතුමා මේ ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. මම එතුමාටත් ඒක අවස්ථාව ලබා දෙනවා.
ඇමතුමා ඉක්මන් කරන්න.
කරු කතානායකතුමනි, හේෂම් අන්තුමා ඉතාමත් වැදගත් හොඳ ප්‍රශ්නයක් මතු කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවම මේ පිළිබව අවධානය යොමු කරනවා නම් හොඳයි. ගීතමන්තුමීට මම පෞද්ගලික කතා කරපුලේ මේ කාරණාව කියන්න කිව්වා. විශේෂයෙන්ම හේෂමන්තුමා කිව්වා වගේ මේ දරුවන්ට යම්කිසි අසාධාරණයක් වුණාම අපි හිතුවට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ඒ අසරණ වෙලා කවුත් කවුරුත් නැති අය. ඉතින් ඒ අය වෙනුවෙන් පෙනී සිටින්න කවුරුත් නැති වෙනවා. ඒ නිසාම අර බලධාරීන් නිලධාරීන් ඒක කොහොම කොහොම හරි යටපත් කිරීමක් හේෂමන්තුමා කියනවා වගේ සිද්ධ වෙනවා. මේ පාර්ලිමේන්තුව මේ පිළිබඳව අවධානයක් යොමු කරලා මේ දරුවන්ගේ රැකවරණය පිළියෙල යම් වැඩපිළිවෙලක් නිර්මාණය කරන හොඳයි. ආසන්නම සිද්ධියේ මගේ නාත්තන්ඩිය මැතිවරණ කොට්ටාසේ අම්මා තාත්තා දෙන්නම නැති දරුවෙක් දරුවන් දෙන්නෙක් පරිවාසයට දාන්න ගියාම හරි අසීරුතාවෙන් උඩ ලක් වුණා. කවුද එතන භාරකාත්තේ, කොහොමද ඒ ක්‍රමයට යන්නේ, කවුරුත් එතන ගන්න නැති ප්‍රතික්ෂේප කරන දන්න මෙතුමීට කතා කරලා තමයි මම ඊට පස්සේ මෙදියත් වෙලා ඒ කාරණාව විසඳගත්තේ. ඉතින් මේක පාර්ලිමේන්තුවම අවධානයට යොමු කරනවා නම් හොඳයි.
හරි, මම ස්තුතියි. දෙවෙනි ප්‍රශ්නේ
අහන ගරු කතානායකතුමනි, අපේ රාජ්‍ය අමාත්‍යතුමියට මොන කිව්ව කාරණාවට නිශ්චිත පිළිතුරක් හම්බුනේ නැහැ. මේ රටේ තියෙන තත්ත්වෙට මොකක්ද අමාත්‍යංශය විදිහට ගන්න පිළිතුර කියලා. මම හිතනවා ඒකට හොඳම දේ තමයි රාජ්‍ය අමාත්‍යතුමිය හරි කමන්නේ අද වෙනකොට අපි අවාසනාවන්තකම කියන අපේ රටේ කාන්තා කටයුතු පිළිබඳව අමාත්‍ය කැබිනට් අමාත්‍යවරයෙක්ද කොහෙද ඉන්නේ, වරියක් උට දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තුනේ. ඒක කනගාටුට කාරණා. මගේ දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, අපේ රටේ තියෙනවා විලාසිතාවක් හැම ප්‍රශ්නයක් කෙරෙහිම බලන්නේ දේශපාලන කෝණයෙන්. ඒ දේශ අධ්‍යාපනයේ වෙනසක් කරත් දේශපාලන කෝණයෙන් එක්ක දේශපාලනඥයාගේ ඔඩොක්කුවට දාගෙන පහුගිය කාලේ අපි දැක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණ අපේක්ෂකවරයා විදිහට මේ රටේ අහිංසක දුප්පත් දරුවෝ වෙනුවෙන් යෝජනාවක් කරා. සමස්ත රට වෙනුවෙන් වුණාට ඒ වෙනුවෙන් ඉස්සරහට ආපු මේ රටේ ප්‍රසිද්ධ කාන්තාව උසුළු විසුළු කරා. ඒ කාන්තාවන්ගේ දරුවන්ගේ පාසල් දරුවන්ගේ සනීපාරක්ෂක ප්‍රශ්නය වෙනුවෙන් ඒ වෙනුවෙන් රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි කියලා කිව්වා. හැබැයි අද වර්තමානයේ වෙනකොට ඒක මහ විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ග්‍රාමීය වශයෙන් දැනටත් අර කියපු නෝනලා එළියට ඇවිල්ලා එහෙම ඕනේ නැහැ කියලා කියනනම් අපි සතුටුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා රාජ්‍යමතුමියනි, මේ මොහොතේදී සමහර දරුවෝ පාසල් නොවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගැටලුවට උත්තරයක් හොයාගන්න අම්මා තාත්තලාට ඊට වැඩිය ආර්ථික ප්‍රශ්න දෙකින්ද මැදිහත් වෙන්නේ නැහැ. සා ඒක සජිත් ප්‍රේමදාස මහත්තයා යෝජනාවක්ද වෙන කාගේ හරි යෝජනාවක්ද නෙමෙයි. මේ මොහොතේදී මේ අයවැය ක්‍රියාත්මක වෙන වෙලාවේ ඔබතුමියගේ අමාත්‍යංශයේ වෙනුවෙන් කිසියම් මැදිහත් වීමක් කළ අඩුම තරමේ ග්‍රාමීය පාසල් දරුවන්ට හරි ඒ අවශ්‍යතාවය වෙනුවෙන් සහයෝගයක් පහසුකමක් ලබා දෙන කටයුතු කරනවා නම් හොඳයි කියලා මම යෝජනාවක් විදිහට ගේනවාද?
ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මුළු ලංකාවෙම ඉන්න පාසල් දරුවන්ට මම යෝජනා කරන්නේ හැමදාම අවුරුදු 12-18 අතර සිටින සියලුම කාන්තා දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබා දිය යුතු බවයි. අපි ඉදිරියේදී මේ රජ සමග අපේ රජය සමග අපි කතා කරනවා මේ පිළිබඳ මුදල් වෙන් කළ දෙන්න අධ්‍යාපන ඇමතිතුමාට. අධ්‍යාපන අමාත්‍යාංශ මගින් තමයි ඒක කරන්න ඕනේ. මේ දරුවෝ ඉන්නේ ඒ අමාත්‍යාංශවල නිසා එතුමා දැනටමත් වැඩ පිළිවෙලක් කරලා ඇති බව මම දන්නවා. ඒක නිසා මම එතුමාට ආරාධනා අවස්ථාව දෙනවා.
හරි, බොහොම ස්තුතියි එතුමා.
ගරු කතානායකතුමනි, මම අධ්‍යාපන වෛශ්‍ය දවසේ මේක හෙළිදරව් කරන්න හිටියේ. මේ වෙන විට මම CSR ප්‍රොජෙක්ට් එකකින් සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රාථමික අංශයේ ඉන්න දරුවෝ 116ක්. එතකොට ඊට ඉහළින් තමයි ඉතුරු 124 ඉන්නේ. 124ක් ගත්තොත් ගෑනු පිරිමි දරුවෝ කියලා 6න් උඩ, එයින් 12ක් බාලිකාවෝ. ඒ බාලිකාව 12න් අඩුම ගන්න 110කට දුන්නොත් සියලුම දෙනා සම්පූර්ණ මේ ආවරණේ කළ හැකි වේ. ප්‍රධාන පාසල් ටිකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම මේ ලබන අවුරුද්ද ඉඳලා CSR ප්‍රොජෙක්ට් එකෙන්ද මම සාකච්ඡා කරලා තින්නේ අඩුම ගානේ ඒ 112න් 103කින් පටන් අරගෙන ඒක වැඩි කරගෙන යන බලන ඔබ කිව්ව හැටියට ග්‍රාමීය ප්‍රදේශවලට මම ප්‍රමුඛතාවයක් ලබා දීලා දැන් අපි සපත්තු දෙන්න වවුචර් එක බෙදන්න පටන් ගන්නවා. 4 වෙනිදා ඉඳලා 27 වෙනකොට අවසන් කරනවා. 747,000 දුෂ්කර අතිදුෂ්කර හුදෙකලා මේ පාසල් තමයි තෝරන් තියෙන්නේ. තාම පාසල් තෝරගන්න මොකද අපේ ක්‍රයිටීරියක තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නෙට මම ලබන අවුරුද්දේ ආරම්භ වෙනකොට CSR ප්‍රොජෙක්ට් එකකින් පටන් ගන්නවා. රජයේ ආරමුදලුත් මම බලනවා ඒ අතුරුදු ලබා ගත්තොත් ඔක්කොටම දෙන්න පුළුවන්කම ලැබේ.
හරි, බොහොම ස්තුතියි. අශෝක් අබේසිංහ මැතිතුමා. ඔව්, හරි.
නැහැ, ඔබතුමාගේ අවසරය ඇතුව මම හිතන්නේ ජනාධිපතිතුමාත් එක්ක මේ දවස් ටිකේ අලුතෙන් සාකච්ඡා කරා මේ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් තියෙන්නේ
එකතකින් එන්වාර්මෙන්ටල් ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසාම මිනිස්ටිටියුටල් කප් කියලා අලුතෙන් එකක් ඉන්ට්‍රඩියුස් කරන්න මම හිතනවා ප්‍රධානි ජනාධිපති ප්‍රධානී ඉන්න සාගර රත්නායක මහත්මත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒකත් මම හිතනවා කාන්තා ඇමතුමියත් එක්කත් සාකච්ඡා කළා. ඒක ඉදිරිපත් කරන්නත් මම හිතනවා ඉදිරි දවස් කීපෙදී අධ්‍යාපන අමාත්‍යංශ සිතේක සූදානම්ක් තියෙනවා.
කොහොමද අශෝක් අභිසිංහ මහත්මයා ඇබ්සන්ට්. සිවඥානම් ශ්‍රීතරන් මහත්මයා ඇබ්සන්ට්. දයසිරි ජයසේකර මහත්මයා දයසිරි ජයසේකර මහත්මයා
අහනවා ගරුකතුමනි.
කුෂිකන් මහා වැබිල් කර්මාන්ත මහත්මයාගේ
ගරු කතානායකතුමනි ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය අයන්න එක රසායනික පොහොර භාවිතා කිරීම හා සම්බන්ධව දේ අස්වැන්න ලැබීම 2016 වසරේ මෙට්‍රික් ටොන් 13,60,809යි. 2017 වසරේ තේ අස්වැන්න මෙට්‍රික් ටොන් 14,31,255යි. 2018 තේ අස්වැන්න මෙට්‍රික් ටොන් 14,13,693යි. 2019 තේ අස්වැන්න මෙට්‍රික් ටොන් 13,95,911යි. 2020 තේ අස්වැන්න මෙට්‍රික් ටොන් 12,96,986යි. 2021 තේ අස්වැන්න මෙට්‍රික් ටොන් 13,92,967යි. එතුමගේ දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර මේ කාලි පරිච්ඡේද තුළ මෙට්‍රික් තේ අපනයනය පිළිබඳව සංඛ්‍යාලේඛන 2016 අපනයනය කරලා තියෙනවා. මෙට්‍රික් ටොන් 288,771. 2017 288,984යි. 2018 282,364යි. 2019 292,657යි. 2020 මෙට්‍රික් ටොන් 265,569යි. 2021 285,872යි මෙට්‍රික් ටොන් අපනයනය කර ප්‍රමාණ. එතුමගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර එම කාල පරිච්ඡේදය තුළ වාර්ෂික අපනයන ආදායම එක් එක් වර්ෂ අනුව 2016 වසර ඇමරිකන් ඩොලර් මිලියන 1269, 2017 ඇමරිකන් ඩොලර් මිලියන 1530යි, 2018 ඇමරිකන් ඩොලර් මිලියන 1428යි, 2019 ඇමරිකන් ඩොලර් 1346යි, 2020 ඇමරිකන් ඩොලර් 1241යි, 2021 ඇමරිකන් ඩොලර් 1324යි. ආයන්න පිළිතුර කාබනික පොහොර හඳුන්වා දීමේ සිට මේ දක්වා වාර්ෂික තේ අස්වැන්න මෙට්‍රික් ටොන් වලින් 2021 තේ අස්වැන්න මෙට්‍රික් ටොන් 13,92,967යි, 2021 මෙට්‍රික් ටොන් 11,71,344යි, 2023 මෙට්‍රික් ටොන් 8,98,767යි. ආයන්න දෙක පිළිතුර එම කාල පරිච්ඡේදය තුළ අපනයනය කරන ලද තේ මෙට්‍රික් ටොන් වලින් 2021 අපනයනය කරලා තිනවා මෙට්‍රික් ටොන් 285,872, 2022 මෙට්‍රික් ටොන් 250,171, 2023 මෙට්‍රික් ටොන් 181,487යි. එතුමගේ තුන පිළිතුර එම කාල පරිච්ඡේදය තුළ අපනයන ආදායම 2021 අපනයන ආදායම මෙට්‍රික් ටොන් 1,324යි, සමාවෙන්න ඇමරිකන් ඩොලර් 1,324යි, 2022 ඇමරිකන් ඩොලර් 1,259යි, 2023 ඇමරිකන් ඩොලර් 990යි. ඇයන්න එක පිළිතුර රසායනික පොහොර භාවිතා කිරීම තහනම් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ වැඩිවීම හෝ අඩුවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද? 2019 අඩුවීම ප්‍රතිශතයක් හැටියට 1.26යි. 2020 අඩුවීම 7.09 ප්‍රතිශතයක් හැටියට. 2021 වැඩිවීම 7.4 ප්‍රතිශතයක් හැටියට. 2022 අඩුවීම 15.91යි.
දෙදස් විසිතුන සැප්තැම්බර් මස වනවිට දසම දෙකයි හතරක වැඩිවීමක් සිදුවෙල තියෙනවා. පිළිතුර අංක දෙක තේ පරීක්ෂණ තේ නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග. ගරු මන්ත්‍රීතුමා රාශියක් තියෙනවා සභාගත කරොත් කමන්නේ. එදේ ගරු කථානායකතුමනි සභාගත කරන.
හරි, බොහොම ස්තුතියි.
අතුරු ප්‍රශ්නේ
ඉක්මනට අහන්න.
විශේෂයෙන් ඉක්මනින්ම අහනවා, ඉක්මනින්ම. මේ මම කියන්න කැමති විශේෂයෙන්ම ඔබතුමා දකින්න ඇති මේක දැකපුවාම, මේ කාබනික පොහොර හඳුන්වා දීම නිසා රසායනික පොහොර වෙනුවට අති විශාල කඩාවැටීමක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 1324ක් හම්බෙච්ච එක 990ට බහැලා තියෙනවා. ඒ වගේම මෙට්‍රික් ටොන් 13 ඉඳලා මෙට්‍රික් ටොන් 8 වෙනකල් බහැලා තියෙනවා මේ රසායනික පොහොර ඉවත් කිරීම නිසා. මේවා ඉතින් අපි හිටපු ජනාධිපතිතුමාට බොහොම දැඩිව අපි ප්‍රකාශ කරා. නමුත් මේවා සත පහකට ගණන් ගන්න නැතුව වෛද්‍යවරුන්ගෙන් අහලා උපදෙස් ගැනීමේ ප්‍රතිඵලය නේද අපේ සුනිලමතුමා මේ තියෙන්නේ. ඒ නිසා මේ මම අහන්න කැමති, දැන් මේකෙන් සිද්ධ වුණ පාඩුවට කවුද වක් කියන්නේ? කවුද මේ තීන්දුව අරගත්තේ? අරගත්ත අය මේකට වක් කියනවද? නැත්තම් මේ අපනයන ආදායම කඩාවැටීමට ඍජු වගකිව යුත්තේ ඔබතුමාට කියන්න පුළුවන්ද මේ තීන්දුව අරගැනීම සම්බන්ධ?
අධානායකතුමනි, ප්‍රතිපත්ති සම්පාදකින් විවිධ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. සමහර වෙලාවට ප්‍රතිපත්ති නොගැලපෙන්න පුළුවන්. ඒවා නිවැරදි කිරීමේ වගකීමත් මේ ප්‍රතිපත්ති සම්පාදකින් කරපු නිසා 2023 සැප්තැම්බර් මාසේ ලාභය ප්‍රතිශතයක් හැටියට 0.24කින් වැඩි වෙලා තියෙනවා. අපි 2022 පාඩුව 15.91ක් ප්‍රතිශතයක් හැටියට තියෙනකොට ආපව නිවැරදි කිරීමත් එක්ක 2023 0.24ක ප්‍රතිශතයක් හැටියට වැඩි වෙලා තියෙනවා. මේ වෙනුවෙන් තේ හා සම්බන්ධ වගකීතු ආයතන වැඩ කටයුතු රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඔබතුමාට අවශ්‍ය නම් ඒ නැවත යථාවත් කරන්න ගත්ත තීන්දුව తీරන එක්ක ඔබතුමා පිළිගන්න ඇති මේ සංඛ්‍යා ලේඛන අනුව නැවත වතාවක් පෙර සිටි තැනට අපි ඇවිල්ලා තියෙනවා.
ගරු කථානායකතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. නම් වැඩේ වෙලා තියෙන්නේ 7.9% වර්ධනයක ඉඳලා 2020 2022 වෙනකොට 15.91% කඩාවැටීමක් තියෙනවා. ඉතින් ඒ කඩාවැටීම ආයි දෙකයි ගන්න එක උස ගන්න පුළුවන් උනේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි, නැවත රසායනික පොහොර ගෙනල්ලා ඒක භාවිතා කරන්න සිද්ධ වුණ නිසා. මම හිතන්නේ මේක අපේ රමේෂ් පදින මැතිතුමා දිගින් දිගටම මේ සම්බන්ධව මතු කළා අපිත් ඉන්න රැස්වීම් වල. නමුත් ඒක ඇහුවේ නැහැ ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා. ඉතින් මේක තමයි මේ රටේ ප්‍රතිපත් සම්පාදනය කියලා ඔබතුමා දන්නවා. ප්‍රතිපත් සම්පාදනය තුලින්ම වැඩේ කරන්න බෑ. මොකද හේතුව අඩුම තරමේ එක්ස්පීරියන්ස් එකක් තියෙන වැඩපිල්ලක් තියෙන කෙනෙක් එක්ක මේ ගමන යන්න තිබුණ කරන්න දෙයක් නැහැ අපි කරගත්ත වරදට. ඒ නිසා දැන්වත් ඉතින් ඉල්ලන්න තියෙන්නේ අනාගතයේ ටෙස්ට් කරන නායකයෝ ගේන්න එපා කියලා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නේද අපේ හරි නැවතුම.
හරි, බොහොම ස්තුතියි. කවින්ද හේසන් ජයවර්ධන මැතිතුමා. අග්‍රාමාත්‍යමගෙන් ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
සති දෙකක් කල් ගන්න. දෙවන වටය දෙවන ප්‍රශ්නය කවුරුර එහන්ඩ අශෝක අභිසිංහ මැතිතුමේ ප්‍රශ්නය
අහන ප්‍රශ්නය අහන.
කරු කථානායකතුමනි, මම සභාගත ගන්නවා.
හතරවන ප්‍රශ්නය, තුන්වන ප්‍රශ්නය, තුන්වන ප්‍රශ්නය සභාගත කරන්න. හරි, බොහොම ස්තුතියි. ප්‍රක්ෂ නායකතුමා පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා.
ගරු කථානායකතුමා, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. පොඩි සීමා සහිත වේලාවක් ලබා
දී කාලයක්
මම ඔබතුමා මුලාසනේ ඉදිද්දි මම විශේෂයෙන්ම ප්‍රශ්නයක් මතු කරා. පසුගිය සෙනසුරාදා අපේ සභානායකතුමා ඒකට පිළිතුරක් ලබා දුන්නා. ඒක පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. ගරු කථානායකතුමනි, මම පැහැදිලිව සඳහන් කරා කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල කප්පාදු කරන්නට. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වෙනි සහ 33 වෙනි වගන්ති දෙක හරහා ක්‍රීඩා ඇමතිවරයාට බලය පැවරෙනවා අන්තර්කාලීන කමිටු ඉන්ටරිම් කමිටීස් සහ නිසි බලධාරීන් කොම්පිටන්ට් ඔතොරිටීස් පත් කරන්න. හැබැයි කැබිනට් එක 2023-11-22 ඒ අමාත්‍ය මණ්ඩල තීරණ තුළ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා The minister in charge of the subject of sports should take action as follows and therein and thereafter obtain prior approval of the cabinet of ministers as well before appointing interim committees. දැන් මේක කැබිනට් තීන්දුවක්. මම මේ කැබිනට් තීන්දුව හැන්සාඩ් ගත කරා එදත් අදත් හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා ඔබතුමාගේ දැනගැනීම පිණිස. දැන් පැහැදිලිවම ගරු කතානායකතුමනි සභානායකතුමා මේ සභාවට කිව්වා එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. සිදුණු එකම දේ තමයි කැබිනට් කමිටි එකක් පත් කරා විශේෂයෙන්ම ක්‍රිකට් ප්‍රශ්නය ගැන. නමුත් ඔබතුමාම පොඩ්ඩක් හිතලා බලන්න කැබිනට් එකේ අනුමැතිය ගන්න ඕනද ක්‍රීඩා ඇමතිවරයාට පනතෙන් ලබා දීලා තිබෙන 32 වෙනි 33 වෙනි වගන්තිය වලින් එතුමාගේ බලය අනුව එතුමාට පැවරිච්ච බලය අනුව ඒ තීන්දුව తీරන ගැනීමේ වගකීම එතුමාට තිබෙනවා. ඉතින් මම කියන්න කැමතියි එතුමා කටයුතු කරන්නේ බල සීමාව තුළ. ඔබතුමාම දන්නවා නීතිඥයෙක් හැටියට ඒකට කියනවා ඉන්ට්‍රා වෛරස් කියලා. අල්ට්‍රා වෛරස් නෙමෙයි. ඒ කියන්නේ බල සීමාවෙන් පිට නෙමෙයි. මේ අල්ට්‍රා වෛරස් කිව්වම හිතන්න එපා මේ වෛරසයක් ගැන කතා කරනවායි කියලා. සමහරකට එහෙම හිතන්නත් පුළුවන්. විශේෂයෙන්ම මම කියන්න කැමති මෙහෙම තත්ත්වයක් තියෙද්දී බොහොම පැහැදිලිව මම කියන්න කැමති මේ කැබිනට් තීන්දුව මේක සත්භාවෙන් ක්‍රියාත්මක ක්‍රියාවලියක් නෙමෙයි. මේකේ බෝනා ෆීඩ් එකක් නැහැ. මේක ඇත්තටම මාලා ෆීඩේ. ඒ කියන්නේ මේක ඉතාමත්ම නරක අදහසකින් බෑඩ් ෆේත් එකකින් ක්‍රියාත්මක කරපු ක්‍රියාවලියක්. ඉතින් විශේෂයෙන්ම මම අහන්න කැමති ගරු සභානායකතුමාගේ අනපනත් වලින් රටේ නීතියෙන් ක්‍රීඩා ඇමතිවරයාට තිබෙන බලය පළුදු කරන්නට කැබිනට් එකට පුළුවන්ද? ඇත්ත වශයෙන්ම කතානායකතුමනි කැබිනට් එකට පුළුවන් තියෙන ක්‍රීඩා පනත සංශෝධනය කරලා ඇමතිවරයාට පැවරෙන 32-33 වගන්ති දෙකේ තියෙන ඒ බලතලවල වෙනස් කිරීමක් කරන්න පුළුවන්. අන්නේ වෙනස් කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයාට තිබෙන අභිමතය ඉවත් කරනවා නම් මම නම් ඒකට විරුද්ධයි. ඒක කියන්නට ඕන. ඔහුට ඒ අභිමතය තියෙන්නට ඕන. ඒක වෙනස් වෙන්නට බෑ. නමුත් නීතිය වෙනස් වෙලා නිත්‍යානුකූල වේදේ කරනවා නම් ඒක අපිට තර්ක කරන්නට බෑ. මං අහන්න කැමති කොහොමද ගරු කතානායකතුමනි කැබිනට් එක මේ ක්‍රීඩා ඇමතිවරයාගේ ඒ ව්‍යවස්ථාමය අයිතිය නෑ පොඩක් ඉන්න මං ඉවර නෑ පොඩක් ඉන්න ගරු සභානායකතුමනි කලබල වෙන්න එපා මේ නෑ නෑ මං මේ අහන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කොහොමද ඒ විදිහට බාල්ලු කරන්නේ කොහොමද ඒ විදිහට නැති කරන්නේ දැන් බොහොම පැහැදිලි මේ රටේ තියෙන්නේ ව්‍යවස්ථාමය වැඩසටහනක්නේ කුළුණු තුනක් මතනේ ක්‍රියාත්මක වෙන්නේ ඒ කුළුණු තුන තුල දැන් මේ රටේ ඉන්නේ ආඥාදායකෙක් නෙවෙයි ඒකාධිපතියෙක් නෙවෙයි රජුරු කෙනෙකුත් නෙවෙයි මේ රටේ තියෙනවා විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණේ මේ තුන් කට්ටුව සංවරණ සහ තුලන හරහා තමයි මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ හැබැයි මේ කැබිනට් තීන්දුව මේ තියෙන කැබිනට් තීන්දුව ඔබතුමා කියවල බලන්න මේ කැබිනට් තීන්දුව හරහා ක්‍රීඩා ඇමතිවරයා සතු බලතල සම්පූර්ණයෙන්ම පළුදු වෙනවා. ඒක එහෙම වෙන්න බෑ. ඒක එහෙම කරන්න බෑ. ඊළඟ කාරණාව ගරු කතානායකතුමනි ඇත්තටම ක්‍රීඩා ඇමතිවරයා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව යම් තීන්දුව තීරණ අරගත්තා. අපි දන්නවා එතුමාට කිව්වා ඒ ගත්ත තීන්දුව තීරණ ඉවත් කරගන්න කියලා. ඉල්ලස් කරගන්නයි කියලා. එහෙම නැත්නම් ඔහුගේ සබ්ජෙක්ට් එක වෙනස් කරනවයි කියලා කිව්වා. ඔහු ප්‍රතිචාර දක්වලා තිනවා සබ්ජෙක්ට් එක විතර නෙමෙයි අමතිකම වුණත් ගන්න මම මගේ තීන්දුව වෙනස් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ පසුබිමක් තුල දැන් ඔහුට චෝදනා එල්ල කරනවා මොනවද මේ වාහන එකලස් කරගැනීමේ මේ බොරු චෝදනාවක් ගොතලා. මේ ඇතුළෙන්ම ඔහුට විරුද්ධව මඩ ගහන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව එයා වාහන එකලස් කරලා තිබෙනවා නම් ඒ රටේ නීතිය කඩ කරලා එනම් එතුමාට විරුද්ධව පරීක්ෂණයක් කරන්න. එතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
මොකද්ද දන්නවද වෙන්නේ? නෑ නෑ. මේක 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 මහා බරපතල කාරණාවක් ගරු කතානායකතුමනි. එක එක ටීම්ස් යවලා එයාගේ කම්පැනි රේඩ් කරලා ඒ රේඩ් කරපු ක්‍රියාදාමයට ඇත්ත වශයෙන්ම ඔහුව පරීක්ෂා කරන්නට පෙර ඒක පිළිබඳ පරීක්ෂණ පවත්වනත් පෙර ඔහු විරුද්ධයි කියලා ප්‍රකාශපත් කරලා එහෙම විරුද්ධයි කියලා ප්‍රකාශපත් කරන්නට විවිධ දේශපාලඥයෝ උපයෝගී කරගෙන මෙහෙම කරන එක හරි වැරදි. ඔහු තීන්දුවක් ගත්ත හෘද සාක්ෂියට එකඟව යම් කිසි ස්ථිර ස්ථාවරයක ඉන්න ඒ නිසාම අද හතර වටෙන්ම ඔහුට එකහු වෙලා ගහනවා. මම දකින එක වැරදි. පැහැදිලිව මම කියන්න කැමතියි රොෂාන් රණසිංහව වටලන් ඉස්සෙල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ තියෙන දූෂණ ටික, කුසලා සරෝජනී වාර්තාවේ තියෙන දූෂණ ටික, ඔඩිට් රිපෝට් එකේ තියෙන දූෂණ ටික, ඒවා හරියට අපක්ෂපාතීව විභාග කරන්න ඒ සඳහා එතුමත් අපි හැමදාම ඉල්ලන වෝහාරික විගණනය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
එමෙතුමා සභානායකතුමා අපේ ක්‍රීඩා එමෙතුමාගේ ප්‍රකාශයක්
තියෙනවා. ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් මම ගිය සිකුරාදා මේ සභාවේ නැති වෙලාවෙත් එම කැබිනට් පත්‍රය පිළිබඳව ප්‍රශ්න කළා තිබ්බා. ඒ වගේම වාහනයක් සම්බන්ධව නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා ඩේලි මිර පත්‍රයෙන් උපුටාගත් මම දන්නේ නැහැ එතුමා ඩේලි මිර පත්‍රය බලනවද කියලා. එදා හරි බලපු එක හොඳයි. ඒ ඩේලි මිර එකෙන් උපුටගත්ත ප්‍රකාශයකුත් කළා. ඒ වගේම විජිත හේරත් මන්ත්‍රීතුමා ඒ පක්ෂයේ ක්‍රිකට් එක ගැන පූස් පැටව් වගේ ඉන්න වෙලාවක මම දැක්කා එළියේ මේ වාහනය සම්බන්ධව රැස්වීම් වලත් කරුණු ඉදිරිපත් කළා. ඉතින් මම විජිත හේරත් මන්ත්‍රී. ඉතින් මම මේ සම්බන්ධයෙන් මගේ වගකීමක් තියෙනවා. මොකද මේ ප්‍රකාශ කරන්නේ මේ සමාජ මාධ්‍යවල මේවා අපේ රටට සහ ලෝකයේ ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ වගේ වැරදි මත යවන්නේ මොන විදියටද? මම මේ මගේ මේ අද කරන ප්‍රකාශය ආණ්ඩුවට සහ විපක්ෂයේ මේ 225 මහජන පරමාධිපත්‍ය ආරක්ෂා කරගන්න සහ මහජනයාගේ ඡන්දේ පාර්ලිමේන්තුවට පත් වෙලා ආපුවාම, මොකද ඇමති ධූරයක් පිටමිනිහෙකුට දෙන්න බෑනේ. ඇමති ධූරයක් දෙන්න නම් මේ 225 ඇතුළේ ඉන්නෝ. ඔහුට තියෙන බලතල සම්බන්ධවත් ඇඟිලි ගැසීම් සම්බන්ධවත් වකුටු වෙලා ඇඳක මුල්ලකට වෙලා නිදාගෙන පඹේ වගේ ඉන්න තත්ත්වය පිළිබඳවත් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම කැමති ගරු කතානායකතුමනි, මම විදේශගත වෙන්නේ 1993 උසස් පෙළ කරලා. මගේ තාත්තා දේශපාලනය කරේ ගාම් දිසානායක මැතිතුමා එක්ක. අපේ තිබ්බ වතු, ඉඩම්, දේපල, යාන වාහන සියල්ල විකුණලා එතුමා දේශපාලනය කරා. අපි පාරට වැටෙන තැනට ඒ තමයි එදා දේශපාලනය. එතනදී මගේ මෑණියන් අක්කට සහ අයියට මහනුවර උගන්වද්දී අපි අරන් ගියා පොළොන්නරුව රාජකීය විද්‍යාලයට. මගේ අම්මා මට රුපියල් ලක්ෂයක් දුන්නා විදේශගත වෙද්දී. මට දෙන්න තියෙන පුතේ මෙච්චරයි කියලා මම ජපානෙට ගියා. ගිහිල්ලා මම වැඩිදුර අධ්‍යාපනයේ ලබන ගමන් අන්ත දුක් විඳ කතානායකතුමා පාන්දර 5යි රෑ 2 වෙනකල් වැඩ කළා. ලෝකේ රටවල් 5ක මම ව්‍යාපාර ගොඩ නැගුවා. රටවල් 5ක. තව මේ කරගට මගේ අතේ තියෙනවා. ඒකල තමයි මම 2009 මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිබඳව ලොකු පැහැදීමක් එක යුද්ධෙන් පස්සේ දේශපාලනයේ තියෙන. දැන් ආණ්ඩුවේ කාර්යභාරය මම මන්ත්‍රීවරයෙක් විදියට කරනවා. කොහෙවත් අහන්න තිබ්බේ නැහැ ඔය අවුරුදු පහේ රොෂාන් කොමිස් ගැහුවා. රොෂාන් කොන්ත්‍රාත් එක්කින් 105ක් ගත්තා. මේ මම අහන්න තිබ්බේ නැහැ. 2015 පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපත් වෙන වෙලාවේ මම දැනගත්තා යන ගමන හරියන්නේ නැහැ මේ රටට කියලා මට තේරුණා. මම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක හිටගත්තා. අඩුපාඩු තිබ්බා වුණත් දෙපැත්ත බැලුවාම මම දැක්කා මේ පැත්තේ සාධනීය කරුණු තියෙනවා. ඒ දෙපැත්ත බලලා හිටගෙන වැඩ කළා. එතුමා බලයට ඇවිල්ලා ඉස්සල්ලාම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මගේ පොළොන්නරුව නිවසට ඇවිල්ලා පොලිසියෙන් අර සංස්ථා සිමෙන්තිවල තියෙන රාජ්‍ය ලාංඡනේ. උතුරු කියනවා මෙන්න මේ රාජ්‍ය ලාංඡනේ තියෙන සිමෙන්ති තිබ්බයි කියලා මට පැමිණිල්ලක් දා. මේක ජනාධිපතිවරයාට දැනගෙන පොලිසියෙන් අහලා තියෙනවා තමුසෙලට අයිස පිස්සුද? ඔය සංස්ථා සිමෙන්තිවල තමයි තියෙන රාජ්‍ය ලාංඡනේ. ඊට පස්සේ මම විපක්ෂයේ දේශපාලනය කරද්දි මම අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. අමතර කොටස් ව්‍යාපාරවල මම හාල් පෝල් විකුණන්නේ නැහැ කතානායකතුමා. මම විකුණන්නේ අමතර කොටස්. ඒ අමතර කොටස් ව්‍යාපාරේ කන්ටේනර් 18ක් රේගුවෙන් දසවද දිදී පරීක්ෂා කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තුමාගේ හෝ එතුමාගේ කණ්ඩායමේ නියෝග මත කටයුතු කළා. ඒව ඔක්කොම නීත්‍යානුකූලව ගෙනල්ලා තියෙනවා. එදා ලිප්ටන් වටරවුමේ රැස්වීම කරපු ස්ටේජ් එකේ ඉඳලා මගේ වාහන 15ක් රස පරීක්ෂකට ගෙනිහිල්ලා පරීක්ෂා කළා. ඒ ඇයි? මම විපක්ෂයේ හින්දා. මෙන්න මේ රටේ ජඩ දේශපාලනේ. ඒ මම විපක්ෂයේ හින්දා. අන්නේ විදියට වැඩ කළා තමයි මේ රටේ එක නීතියක් දූෂණයෙන් තොර රටක් කියන තේමාවත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට හදයි කියන විශ්වාසයෙන් මේ රටේ මිනිසුන්ගේ විශ්වාසයක් තියදී මටත් ඒ විශ්වාසය ආවා. ඒ වෙනුවෙන් දත් 32 මැද ඉන්න දිව වගේ දන්නවනේ සිරිසේන පවුලක් නේතන විදායක බලය මුදල් බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයයි බලය ඒ ඔක්කොම එක මම දත් 32 මගේ වැඩ කරා. මැද ඉඳගෙන වැඩ කරා. ඒ වැඩ කළා මම මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ යටතේ වැඩ කරා. ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා විදියට වැඩ කරා. පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විදියට වැඩ කරා. අහලා තිබ්බද 1 රුපියලක් රොෂාන් රණසිංහ පිට පොකට් ගැහුවා ගසා කෑවා කියලා? 1 චෝදනාවක්. ඊට පස්සේ මම කිව්වා පොහොර ප්‍රශ්නේදී ජනාධිපතිතුමාට ලිපි 3ක් යවුවා එතුමාගෙන් හම්බෙන්න මට වෙලාවක් නොදිච්ච තැන. මං කිව්වා සර් මේ තීන්දුව අයින් කරගන්න. මේකෙන් ගොවියා පාරට බැස්සොත් ඒක තමයි මුල කියලා. ඒ වෙලාවේ මොකද්ද උනේ? තීන්දුව තේරුම් ගත්තේ නැහැ. මම බැරිවැලේ දාලා ගිය මිනිහෙක් නෙමෙයි. මම මාර්තු මාසේ අයින් වුණේ. මම අයින් වුණේ මාර්තු මාසේ 2022 ආණ්ඩුව ශක්තිමත් වෙලා අවිල්ලා අසුමු. වැටෙන්නේ ඉඳලා පැනලා ගියේ නැහැ. එහෙනම් ඉතියන්නේ 2015 වෙනි කතානායකතුමා. එහෙනම් යන්නේ ආ පොළොන්නරුවෙන් ජනාධිපති ආවා කියලා හේතු වෙන්නේ එතෙන්ට 2015. ඔය අවුරුදු 5ක් විපක්ෂයේ සිරිසේන කඳවුර පරද්දන්. පෞද්ගලික සල්ලි වියදම් කරේ. ආණ්ඩුව මේ ඉන්නවා. චමල් රාජපක්ෂ මහත්තයා ඉන්නවා. නාමල් රාජපක්ෂ මහත්තයා ඉන්නවා. පක්ෂෙන් මට රුපියලක් දීලා තියෙනවද කියලා. මේ රටේම ව්‍යාපාරිකයන් පිළ ගැස්සුවා පොහට්ටුවට. රට වටේ ගියා. අහන්නකො පක්ෂෙන් මම 1 රුපියලක් අරන් තියෙනවද කියලා. 1 රුපියලක් අරන් නැහැ කතානායකතුමා. මම මේක එන්නම් මේ ප්‍රවේශයට. ඊට පස්සේ මම ඉල්ල අස්සලා ඉදී එතන ලොකු වෙනවා ඇමතිවරුන්ට විරෝධයක්. සමහරු ඉල්ලා අස්සුණා සමහරුන්ට විරෝධයක් ආවා හැමෝටම නෙමෙයි. මම ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා රොෂාන් ගැන කේලම් ඕන තරම් කිව්වා. ඉන්නවනේ මේකේ ඉන්නවා එහෙයියෝ හැම තැනකම ගිහිල්ලා කේලම් කීකී. රොෂාන් වෙලාවකට වැඩ කරන්නේ නැහැ කිව්වා, වැඩ කරේ නැහැ කිව්වා. මට එතුමා කියන්නේ එතුමා ලංකාවේ ඉන්නවනේ. මෙහෙම කියලා කේලම් පිටින් පුරවලා ඔබතුමාට සුදුසු තැන දුන්නේ නැහැ. හරිනම් 2019 කැබිනට් කැමැතිකම දෙන්න ඕන. මම ඔබතුමාට වගකීම් දෙකක් දෙනවා. වාරි මාර්ග ක්‍රීඩා තරුණ කටයුතු. ඒ වගකීම හරියට කරන්න. ක්‍රීඩාවේ දූෂණ ගොඩක් තියෙනවා. මේක සුද්ධ කරන්න. තරුණ සේවා සභාව හරියට පිළිවෙලට හදන්න. වාරි මාර්ගයට මට දෙන්න ලොකු සල්ලි නෑ. මේක ගොඩනගන්න හරියට පුළුවන් විදියට කියලා මට බාර දුන්නු. ඒ කවද්ද දුන්නේ? මැයි 23 20යි 22. ඒ බාර ගන්නකොට කතානායකතුමා ඒ වගකීම අරන් මාස දෙකක් යද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉල්ලාස් වෙන්න වෙනවා. මම ජූලි 9 ජූලි 9 වෙනදා මම එළියට බහිනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට කට්ටිය පෙළගස්සා. මෙතන ඉන්න ප්‍රසන්න රණතුංග මැතිතුමත් සාක්ෂි දරයි. නාමල් රාජපක්ෂ මහත්තයාත් සාක්ෂි දරයි. මේ ඔක්කොම දන්නවා. ඒකල්ලා අපි යම් පිළිවෙලක් හැදුවා. අපිට පුළුවන් වගකීම කළා. ඒ වගකීම කළා ආණ්ඩුව ගෙනාවා. ආණ්ඩුව ගෙනාවට පස්සේ එතුමා නැවත ජනවර්මට ගරු කරලා. මම හිතනවා මට එතුමා මේ තනතුර නැවත දුන්නේ ජනවර්මෙක්. මොකද එතුමා ප්‍රජාතන්ත්‍රවාදය දන්න කෙනෙක්. මොකද මම මේ ඡන්ද නැතුව පස්ස දොරෙන් පාර්ලිමේන්තුව ආපු මිනිහෙක් නෙමෙයි. මම පාර්ලිමේන්තුවට ආවේ 69 ලක්ෂයේ ප්‍රධාන දායකයෙක් විදියට. ඔය 69 ලක්ෂය හදන්න. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රතිශතයෙන් 10ට මම පාර්ලිමේන්තුවට ආවේ. 10ට. එහෙම ආපු මිනිහා මම බැලුවා එනකොටම ක්‍රිකට් එකේ තත්ත්වේ පාපන්දුවේ තත්ත්වේ පාපන්දුව තිබ්බේ දිගින් දිගටම. මොකද්ද? ජාත්‍යන්තර පාපන්දු සංගමයේ ඉල්ලුවේ ලංකාවේ ක්‍රීඩා නීතියෙන් පාපන්දු සංගමයේ ඉවත් කරන්න. ඔන්න ඕකයි තහනම් කරේ. හැබැයි මම ඒක ආරක්ෂා කරගත්තා. රිස්ලි ඉල්ලියාස්ගේ අක්‍රමිකතාව එක්ක තමයි රග්බි එක මම බාර ගන්නකොටම තහනම් වෙලා තිබ්බේ. ඒක අපි ආරක්ෂා කරගත්තා. ක්‍රිකට් එකට මම අවුරුද්දක් සැලසුම හැදුවා. කුසලා සරෝජනී කමිටුව දාලා විගණන වාර්තාව අරගෙන. මේක නිකන් හදිස්සිය කරපු එකක් නෙමෙයි. මේකේ දූෂණ වක්‍රමිකතා ඔක්කොම ටික තහවුරු වෙලා තියෙනවා මේ විගණන වාර්තාවට අනුව. ඊට කලින් විගණන වාර්තාවක් තියෙනවා. ඉතින් මම මේකට ක්‍රියාමාර්ග ගද්දි දැන් හොරකම අල්ලලා දුන්නනේ කතානායකතුමා. දැන් සමහරු කයිය ගහනවානේ හොරු අල්ලා හොරු හොරු කියනවා දූෂණේ කියනවා ලෝකෙ වටේ කී කියනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණත් ලෝකෙ වටේ දූෂණේ කී කියනවා. හැබැයි හොරා අල්ලලා දුන්නට පස්සේ මන් දන්නේ මොකද්ද කාරණේ කියලා පූස් පැටව වගේ ඉන්න. කෝප් එකේ එක කොටසක් මේවා ගැන හොඳට කතා කරා දූෂණයට විරුද්ධව මං එයාට ස්තුතිය පුද කරනවා. ආණ්ඩුවෙත් විපක්ෂය. හැබැයි එක කොටසක්ගේ රංගනය හොඳට පේනවා. කොච්චර ඩීල් දාලාද කියලා පේනවා. කොච්චර සමැදියාවක් තියෙනවද කියලා පේනවා. මේක පාර්ලිමේන්තුවට සීලාචාරද ගරු කතානායකතුමා? මහජන නියෝජිතයෙක් විදියට පත් වෙලා ඉන්නේ මේවටද ගරු කතානායකතුමා? මේවා ගැන මේ අපි මේ මෙච්චර රට වැටිලා තියෙද්දි අවුරුදු 45ක කුණු ගොඩ ඔක්කොම ගියා ගෝඨාභය රාජපක්ෂගේ කර උඩින්. 77 ඉඳලා. හරි 77න් පස්සේනේ 74 කලින් තිබ්බේ නෑනේ මේ ආණ්ඩුවේ සල්ලි ගෙදර ගෙනිච්චා කියලා. 74 පස්සේ තමයි මේ ඔක්කොම. හැබැයි මේ 225 මේ අන්තිමේට ඒකට ලක් වෙන්න ඕනේ නෑ. ඔබතුමා ගෙනිච්ච දෙයක්වත් නෑ. ඔබතුමාට ඉන්න තැනකුත් නෑ. මේ තමයි යථාර්ථය. හැබැයි ඔබතුමාත් මේක අහනවා වලාදී. මේක ඇත්ත. සමහරෙන් හම්බ කරලා තියෙනවා. ඒ හම්බ කළම් මදි. කතානායකතුමා නිදියන්නේ එක ඇඳක, ඉඳගන්නේ එක පුටුවක, ෆ්ලයිට් එකේ සීට් පහක යන්න බෑ එකක යන්නේ. ලෝකෙ මොන කෑම තිබ්බත් සම්බෝලයි කරෝලයි තරම් හොඳ කෑමක් තවත් නෑ. මොකටද මෙච්චර සල්ලි? මොකටද මෙච්චර සල්ලි? ඒක නිසා මෙන්න මේ මේවා ගැන හොඳ අවබෝධණින්. දැන් 69 ලක්ෂයේ ජනවරම අනුව ඒ ලැබිච්ච ජනවරමෙන් අපි 134ක් දුන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. ජනාධිපති කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති කරන්න 134ක් අපි දුන්නා. හරි. ඒ 134 දුන්නේ ඇයි? මම ඇයි මේකට පෙළ ගැහුනේ? 1977 ඉඳලා පාර්ලිමේන්තුවේ මේ අවුරුදු 45ම හිටියේ තුමා. එතකොට මේ රට වැටිච්ච නූල් බෝලේ හොඳටම දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එහෙමනම් මේක නූල් බෝලේ ගලවන්න එතුමා මේක නූල් බෝලේ ලෙහයි මේ අවුරුදු දෙක ඇතුළත කියලා අපි විශ්වාස කරා. නූල් බෝලේ ගලවද්දී එතුමාගේ තිබ්බ සංකල්පයක් තමයි දූෂණය. අරගලෙත් එක්ක දූෂණය කියලා නේතුමට ආවේ බලේ. අන්න ඒ වෙලාවේ දූෂණය පිළිබඳව එතුමාට ප්‍රධාන තේමාවක් වුණා. ඉතින් එතනදී ක්‍රිකට් පිළිබඳව මම අනාවරණ රාශියක් කරා. ඒ අනාවරණ වලදී දැන් මම දැක්කා සමහරු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක දකුණු අප්‍රිකාවට යනවා අනේ අපිට අපරාධ කිය. ඉතින් ඕක කතා කරේ නෑනේ ගිය අවුරුද්දේ ආසියානු කුසලානේ ඩුබායි වලට යද්දී අය. එයාගේ කටේ වෙලා කොහෙද තිබ්බේ? ඒ වෙලෙක කතා කරන්න ඉපයි. ඒ වෙලෙක කතා කරන්න ඉපයි. ඒ වගේම තමයි මතක තියාගන්න ගරු කතානායකතුමා, එතනින් පස්සේ මම දැන් දැක්කා ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මාව ෆ්‍රේම් කරන්න ලස්සනට ප්ලෑන් කරනවා. ඒක මම ස්තුතිය පුද කරනවා නාමල් රාජපක්ෂ මහත්මයාටත්. එතුමා හම්බෙලා තියෙනවා චරිත්ව සිනමන් ග්‍රෑන්ඩ් එකේදී. එතුමා කියලා තියෙනවා රොෂාන් අයියට පරෙස්සම් වෙන්න, ඔය නයා කොයි වෙලේ රොෂාන් අයියට දෂ්ට කරයිද දන්නේ. ඉතින් නයා හොඳයි, නයා පෙනේ පුප්පන්න ඕන වැරදි තැනට. නයා පෙනේ පිප්පුවේ නැත්තම් දරට ගන්නවා. හැබැයි නයා දෂ්ට කරන්න හදන්නේ කාටද? මේ හොරකම දූෂණේ වංචාව අල්ලලා දුන්න මටද? දැන් මම පැහැදිලි කරන්නම් සිද්ධිය. දැන් වාහනේ සම්බන්ධයෙන් නිමල් පියතිස්ස මන්ත්‍රිය, මොකද මම නම් මේ 225ක මේක ඇතුලේ එහෙයි එහෙයි ගගා නිවටෙක් වෙලා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාව දෙන්න මං කැමති නෑ.
ඔව් නවල් මෙත්‍ර
රොෂාන් ආනන්දසිංහ මන්ත්‍රීතුමා, එවැනි ප්‍රකාශයක් මං විසින් සිද්ධ කරේ නෑ. හැබැයි ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ බොරු කියන කාරණය පිළිබඳව සහ ජනතාවට මඩ ගහන එක පිළිබඳව නම් ස්ටෑන්ඩින් ඕඩර් සමෙන් කරන්න වෙනවා. නැත්තම් මේක කරු කතානායකතුමනි සීමාවක් නැතුව තුන්වෙනි පාර්ශ්වයන්ගේ ප්‍රකාශ වෙන්න පුළුවන්, තවත් පාර්ශ්වයක ප්‍රකාශ වෙන්න පුළුවන්. මේක නොවේ වෙනම තැනකට ගෙනියනවා කරු කතානායකතුමනි. ඒ රොෂාන් ආනන්දසිංහ මහත්මයාට මම චෝදනා කරන්නේ නැහැ. එතුමාට කවුරුනේ වැරදි කතාවක් කියන්නේ නැති. ඒ හින්දා රොෂාන් ආනන්දසිංහ මහත්මයා කරුණාකරලා ඒක ඉල්ලාස් කරගන්න. එවැනි ප්‍රකාශයක් කරු කතානායකතුමනි මට කරන්න අවස්ථාවක් නැහැ. රොෂාන් මන්ත්‍රීතුමා කියන මගේ යාළුවෙක් මට ඕන්ලාගේ එතුමාට කියන්න පුළුවන්. ඉතින් එතුමාගේ නීති උපදේශ සම්බන්ධයෙන් මගෙන් අහුවා. මං ගිය සතියේත් ඒක පාර්ලිමේන්තුව ඇතුළේදීම කිව්වා. ඉතින් මට තුන්වෙනි පාර්ශ්වයකින් රොෂාන් මහත්මයාට පණිවිඩය යවන්න කිසිම අවශ්‍යතාවයක්
නැහැ.
දැන් ඒ සම්බන්ධව මට චරිත් කියලා තියෙන අසත්‍යයක් නම් ගරු මන්ත්‍රීතුමා ඒක මම ඉල්ලාස් කරගන්න සූදානම්. හැබැයි මේකේ ඇත්ත తত্ত্বය මම වගකීමෙන්ද කියන්නේ කියලා එතුමායන් ඇහුවා. එතුමා කිව්වේ බොහොම වගකීමෙන් මම මේක කියන්නේ කියලා. හරි හරි. චරිත් කියන්නේ අපේ මිත්‍රයෙක්, එතුමාගේත් මිත්‍රයෙක්. එතුමාගෙන් මම අඳුරගත්තේ. හරි. ඊට පස්සේ නෑ ඔහොම ඉන්න මං දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාම මට සතියකට කලින් පාර්ලිමේන්තුවේදී මෙතන කතා කළා. රොෂාන් අයියා කල්පනාවෙන් වාකට පලි ගැනීමක් මෙතන යටින් යනවා. හරි. එතුමා ඒක එතුමත් මට කිව්වා. හරි. එතුමත් මට කිව්වා ඉතින්. එතුමා ඒක කියන්නේ මට හිතවත්කමට. මොකද මම මට ඒක කියන එක එතුමාගේ ගුණයක්නේ. මම මේ වෙලාවේ 2010 ඉඳලා එතුමාලගේ පියා එක්කනේ මම හිටියේ. ඉතින් ඒ රාජ මහින්ද මහත්තයා ආරක්ෂා කරන්න හිටපු මිනිහෙක් විදියට ඒක මං හිතනවා එතුමා කරපු හොඳ දෙයක් කියලා. ඒ වගේම තමයි දැන් මේක ලඝු කරන්නේ කොහොමද? ලඝු කරන්නේ මම කනගාටු වෙනවා.
ඔබතුමා වෙන් කරගත්තු විනාඩි 10 නැංගි.
දැන් මට දෙන්න මේ වැදගත් කතාවක් මේක මට දෙන්න ඉවර. මේ මගේ වරප්‍රසාද මට චරිතඝාතනයක්. එතකොට මෙතනදි වෙන්නේ මොකද්ද? ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා මම ඒ කියන්නේ ගරු අධිකරණයට අපහාස කරා. ගරු කතානායකතුමා එදා මම පැහැදිලිව කිව්වා සමස්ත මේ රටේ අධිකරණ පද්ධතිය ඉතා පිරිසිදුයි. ගරු විනිසුරුවරු ඉතා පිරිසිදුයි. මගේ ප්‍රකාශයෙන් කාටවත් හිත් කනගාටුවක් වෙන්න මම කළා නැහැ. අධිකරණ පද්ධතිය පිළිබඳ පැහැදිලි විශ්වාසයක් අපිට තියෙනවා. හැබැයි මම එතනදි කිව්වා එක විනිසුරුවරෙක්ගේ ලබැඳියාව සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ලබැඳියාව සම්බන්ධව. එච්චරයි මම කිව්වේ. හරි. ඒ වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතා දක්ෂයෝ ඉන්නවා. අවංකව වැඩ කරන අය ඉන්නවා. හැබැයි සමහර වෙලාවට තමන්ගේ තනතුර රැක ගන්නද සමහරු කඩේ යන තැන් තියෙනවා. මම මේක කිව්වා. හරි, මේ ක්‍රියාවලියේදී නීතිපතිතුමාගේ වැඩපිළිවෙල මට විශ්වාස නැහැ කියලා කිව්වා. මම නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිව්වේ නැහැ. මෙන්න මේක. ඊට පස්සේ මම මෙතනදි මෙන්න මේ විදියට එනවා. මෙතන බැලුවේ මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ? මගේ මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ? මාව ෆ්‍රේම් කරන්න යව්වේ වලානේ. යව්වේ වලානේ. තොර වලාන දූෂණ මර්ධන ඒකකේ හිතප්පපුවක් මිනිස්සුන්ට තියෙනවනේ. හිතප්පපුවක් තියෙනවනේ. මේ මිනිස්සුට කියලා තියෙන ඉස්සල්ලා මේ අන්න කුරුණෑගලට. කුරුණෑගලට ගියාට පස්සේ දන්නේ කොහෙද යන්නේ කියලා වලාන යුනිට් එකේ. ඊට පස්සේ කිව්වා යන්න ගලේ වෙලට. ගලේ වෙල පහු කරපුවාම කිව්වා ඔය පාලම ළඟට යන්න. ගිහිල්ලා දකුණට දාන්න කිව්වා. දකුණට දැම්මහම තියෙන යුරෝනිපෝන් එක. දැන් වලාන යුනිට් එකේ ගියපුවාම යුරෝනිපෝන් එකට ඒ කවුරුත් දන්නවා මේක රොෂාන් රණසිංහලගේ ගෲප් එකේ ආයතනයක් කියලා. ප්‍රශ්නයක් නැහැ. රටේ නීතිය ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලට කටයුතු කරන්න අයිතිය තියෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට කිව්වනම් මගේ ආයතන ටික වටලන්න ඕන, පරීක්ෂා කරන්න ඕන කියලා මම ඔක්කොම යතුරු කැලල්ල ඔබතුමාට ගෙනත් දෙනවනේ. ඔබතුමාට අද දෙන්නම් මගේ යතුරු කැලල්ල. ආයතන 8ෙම යතුරු ටික දෙන්න. ආයතන 8ෙම යතුරු ටික දෙන්න. මේ ටික පරීක්ෂා කරන්න. එකකින් එකට පරීක්ෂා කරන්න. ගැටලුවක් නැහැ. මේ වාහනය නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා කිව්වා මෙන්න මෙහෙම වාහනයක් තිබ්බා මේකේ බදු ගෙවලා නැහැ. ඊට පස්සේ යුරෝනිපෝන් ආයතනයේ තිබලා වටලලා ගත්තේ මේ තියෙන පත්තරේ. මෙන්න පත්තරේ මං කියනවා. අමාත්‍යවරයාගේ වාහනාංගනේ නීති විරෝධී ලැගෙන රෑන්ඩ් ක්‍රූසර් රථයක් අත්අඩංගුවට. මේ දාන අසත්‍ය බලන්න. ඩේලි මිර පත්තරේ 25 වෙනිදා. ඩේලි මිර පුවත්පත 25 වෙනිදා. දිනේ 25යි 11යි 20යි 23. ඊට පස්සේ වාහනාංගනේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දමුල්ල යුරෝනිපෝන් පෞද්ගලික වාහනාංගනේ වැටලීමකදී පානදුර වලාන මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දමුල්ල පොලිසියට බාර දී තිබෙනවා. මගේ ආයතනයක් ඇතුලේ තිබිලා වාහනයක් අරගෙනත් නැහැ. යුරෝනිපෝන් ආයතනයට ඒකේ අයිතියකුත් නැහැ. රොෂාන් රණසිංහගේ නමට ඒකට අයිතියකුත් නැහැ. කොහොමද මේ දාන්? ඒක අරගෙන විජිත හේරත් ප්‍රකාශ මන්ත්‍රීතුමා ප්‍රකාශ ඉදිරිපත් කරනවා එළියේ. ඉතින් දැන් මේ පත්තරේනේ තියෙන්නේ. දැන් මේ එක පැත්තකින් කියනවා මම අධිකරණයට අපහාසයක් කරන්න හැදුවයි කියලා ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා. එතනින්ම ටීම් එකක් යවනවා දමුල්ලට. හරි. මොකද මේ පැත්තෙන් ඉන්නවා අධිකරණය ලස්සන්ට අධිකරණයට මං ගැන වෛරයක් ඇති කරනවා. මේ පැත්තෙන් කියනවා මෙන්න මේ ගියේ මගේ එකක් කියලා අල්ලලා කෙලින්ම දාන්න. ඔක තමයි යථාර්ථය. මම හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ? හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ? මම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ 169 ජනවරමත් එක්ක. එතුමාට පුළුවන් ඕනනම් මාව අයින් කරන්න. එතුමාට පුළුවන් ඕනනම් මාව අයින් කරන්න. හරි, මම ඉන්නේ පාර්ලිමේන්තු ජන මහජනයාගේ ඡන්දෙන් ඇවිල්ලා. ඉතින් එහෙම පලිගන්න එපා. එහෙම පලිගන්න එපා. හරි, ඒ පලිගන්නකල් කැබිනට් මණ්ඩලයවත් ආණ්ඩුවවත් විපක්ෂයවත් මන් දන්නේ බලන් ඉන්නවද කියලා. ඕන දෙයක් කරන්න ඇරලා, ඕන දෙයක් කරන්න ඇරලා අගමැතිතුමා. හරි, ඉතින් මම මේ රටේ දේශපාලන ඉතිහාසය, මේ රටේ මම ගන්න ඕන උදව් තියෙනවා. මම ගන්න ඕන නම් උදව් මොනවද ගන්න ඕන? දැන් අවුරුදු 3ක් වාහන අමතර කොටස් ගේන්න බෑ. එහෙමනම් මං ඉල්ලන්න ඕන පර්මිට්. මං ඉල්ලුවද නැහැ. එහෙමනම් කියන්න ඕන අපි 100ට 7ට ණය ගත්තා ඉන්නේ. මමත් ඒ 100ට 7ට ණය ගත්තා. 100ට 30ට පොලී ගෙවන්. ඇයි ඒ? ඇයි ඒ? කාගේ වැරදින්ද? මෙන්න මේවා තමයි වැරදි. මේවා තමයි වැරදි. මේ රට බංකොලොත් වෙන වැරදිකාරයෝ ගොඩයි. ඒ අතර දේශපාලඥයෝ ඉන්නවා එක තොප්පිය හරියන අය දාගන්න. අනිත් අය දාගන්න එපා. හරි. ඒ කාලේ තෙල් නැව් මූදේ තියන් මිල වැඩි කරපු අතීතයක් තියෙන රටක්. උයන්න තියෙන ගෑස් බෝතලේ කොමිස් ගහපු රටක්. එයාබස් හතක් ඕඩර් කරද්දි අහුවෙනවා. ගුවන් යානා හතක් ඕඩර් කරද්දි කොමිස් ගැහුවයි කියලා අහුවෙනවා. එයාබස් ටික කැන්සල් කරන්නත් කොමිස් ගහපු රටක්. එයාබස් ටික කොමිස් ගන්න. ඒ වගේම තමයි ඉතිහාසයේ පාසල් දරුවගේ නිල ඇඳුමෙන් කොමිස් ගහපු රටක්. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සිනමාව මැතිනි හදපු කර්මාන්ත ශාලාව බංකොලොත් කරලා ඒක විකුණන්නේ අති කොමිස් ඉල්ලපු රටක්. ඒ වගේම තමයි මතක තියාගන්න බස් ටික කෝච්චි ටික ට්‍රාන්ස්ෆෝමර් ටික රාජ්‍ය දේපල ගිනි තියලා අද පාර්ලිමේන්තුවේ ආවරණයේ ඉන්න මේ රට ආර්ථික වශයෙන් වටන්න කටයුතු කරපු දේශපාලඥයෝ ඉන්න රට. ඒක ඇත්ත නෙමෙයිද? එම රට. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් විදිහට අපි හිටියේ පැරඩයිස් ඔෆ් ඒසියා. පැරඩයිස් ඔෆ් ඒසියා. අද පැරඩයිස් ඔෆ් තීව්ස්. හොරුන්ගේ පාරාදීසයක් උදා. මේක ඇත්ත කතාව. මේක නෑ ඇත්ත කතාව. ඒක නිසා ගරු කතානායකතුමනි මේක දේශපාලනයේ නව ඊරාවක් වෙන්න ඕන. ඒ ඊරාවේ මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද කියන එක දන්නේ නැහැ. ඒකට සාගල රත්නායකත් ඉඳලා ඒකට වග කියන්නේ වෙයි. මේවා කපන්න එපා හන්සඩ් එකේ. මේ යන විදියට. හැබැයි මේ 134ක් ඡන්දෙ දුන්නේ එතුමාට ජනාධිපති වෙලා මේ විදියට අපෙන් පලිගන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා. සාගල රත්නායක කියන්නේ මොකෙක්ද? මේ විදියට ගහනවා. මේ විදියට ගහනවා කැබිනට් නියෝගය. මේක දන්නේ නැහැ ඇමතිවරු කැබිනට් එකේ හිටපු. කැබිනට් එකේ හිටපු ඇමතිලා දන්නේ නැහැ චමල් රාජපක්ෂ මහත්මයා. මේකේ තියෙන්නේ මොකද්ද? මට ක්‍රීඩා පනතේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් 73 බලය දුන්නේ. 73 හොරු හිටියේ නේ. හැබැයි කේ.බී. රත්නායක මහත්තයා බලය දීලා තියෙනවා ක්‍රීඩා ඇමතිට දූෂණ වක්‍රමිකතා වංචා. ආවුනාම ඒකට ක්‍රියාමාර්ග ගන්න. නාමල් රාජපක්ෂ මහත්මයා කිව්වා සමහරුන්ගේ නම් කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමනි මම මේ නම් ඔක්කොම කිව්වේ මන් දන්නවා එතුමලගේ පවුල් පසුබිම් ඔක්කොම. කාටවත් මං අපහාස කරන්නේ මේ හැම දෙයක්ම මම කිව්වේ බලන්න විගණන වාර්තාව. විගණන වාර්තාවේ දූෂණ බලන්න. ඊට කලින් කෝප වාර්තාවේ දූෂණ බලන්න. ඒකේ හින්දා මම මේ ගරු සභාවෙන් ඉල්ලනවා අපිට හොරු රකින්න බෑ. සා මෙන්න මෙතනදී මෙන්න මේ කැබිනට් පත්‍රය කියන්නේ මොකක්ද? පනතෙන් දීපු බලය. පනතෙන් දීපු බලය කැබිනට් මණ්ඩලයෙන් කියනවා අතුරු පාලක කමිටු පත් කරන්න එපා. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕන. ඉතින් මේක ගත්ත විදිය කොහමද? දැන් මම ගිය සතියේ සඳුදා කැබිනට් මණ්ඩලයට ගියා තුනට. තුනට කැබිනට් මණ්ඩලයට ගියපුවාම තුනේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ මම හිටියා. හතරවෙනියට අලි ශබ්රි මැතිතුමා දැම්මා ක්‍රිකට් පිළිබඳව කැබිනට් පත්‍රිකාව. ඒ පත්‍රිකාවේ කතා කරා සබ් කමිටියකින් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවයි කියලා. එහෙම කිව්වා. ඒ කියලා ඉවරලා මං හිතුවා දැන් ක්‍රිකට් සම්බන්ධ සාකච්ඡාව ඉවරයි කියලා. 4:20ට ඔබතුමාගේ ආරාධනය තිබ්බා චීන නියෝජ්‍ය අගමැතිවරිය ස්ටේට් කවුන්සල් වයිස් ප්‍රීමියර්ට ඉක්ව තනතුර තියෙන අද එනවා මෙතෙන්ට චීන තානාපති කාර්යාලයට මට ආරාධනා ලැබුණා මම ආවා. ඊට පස්සේ මම දවස් 4කට පස්සේ මම බලනවා මෙන්න මේ විදිහේ කැබිනට් තීන්දුවක් ගත්තා කියලා. මං අහුවා ඇමතිවරු කීප දෙනෙක්ගෙන් එහෙම එකක් ගත්තද කියලා. එහෙම එකක් ගත්තේ නැහැයි කිව්වා. ඉතින් මේක මම දැන් නැත්තම් මම කැබිනට් මණ්ඩලයේ ඉඳලා මගේ බලතල මම කප්පාදු කරන්න අහුල් වුණයි කියලා ඉවල්ලා රටට ගියපුවහම මේක ප්‍රශ්නයක්. ඒ මොහොතේ මම කැබිනට් මණ්ඩලයේ නැහැ. මේක තමයි මට කියන්න තියෙන්නේ. එනිසා ගරු කතානායකතුමනි අවසාන වශයෙන් දැන් මේ ක්‍රිකට් එකේ දූෂණ නැහැ කියන නිසා මම තව දෙකක් අද කියන්න. මේකත් කියන්න මට ඉඩ දෙන්න. මොකද මේක රටේ වැදගත් ප්‍රශ්නයක්. මේ අනිත් හැමතර වඩා මේ පාර්ලිමේන්තුවේ. දැන් මේ අය ගේනවා LCD screen ක්‍රීඩාංගන තුනකට. මේ ක්‍රීඩාංගන තුනේ LCD screen LED screen ගෙන්නන්නේ ටෙන්ඩර් කරන්න දින දෙකකට කලින් තමයි දීපු ආයතනය ඕඩර් කරන්නේ. ඔන්න procurement guideline එක යන විදිය. ගේන්නේ US$29,000. US$29,000 කියන්නේ 197යි. කස්ටම් එකෙන් කියනවා මේ ගාන මදි. ඒ එකක් ගෙවන්න කියලා. ඒක ගෙවලා තියෙනවා වැලියු කරලා තියෙනවා තව $20,000 එකට අමතරව. එතකොට 51,000කට. ඒ අනුව බද්ද ගෙවලා තියෙනවා 165. එතකොට මේකේ වටිනාකම ගත්තොත් 197යි බද්ද 165යි 167ක් ගෙවලා තියෙනවා. මේක ටෙන්ඩර් එක දීලා තියෙන ගාන කීයද දන්නවද? 102,340යි. 102,340යි. 108 වැඩේට 2340. 102,340යි ටෙන්ඩර් එක.
තියමත්ම කිව්වනේ ඒක.
ඔව්. එක්සත් ජනපද $29,900. ටෙන්ඩර් එක දීලා තියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 2340යි. රුපියල් ටෙන්ඩර් එක දීලා තියන්නේ 102,340 නෑ තව තියෙනවා සමාවෙන්න තව පේමන්ට් තියෙනවද දන්නේ නෑ මේ ඩොකියුමන්ට් එවන්නේ නෑ ෆස්ට් පේමන්ට් එක ගෙවලා තියෙනවා 101,340ක් සෙකන්ඩ් පේමන්ට් එක ගෙවලා තියෙනවා 1,400ක් තර්ඩ් පේමන්ට් එක ගෙවලා තියෙනවා 1,400ක් තවත් තියෙන්න පුළුවන් හැබැයි මේක ඉන්වොයිස් කරලා තියෙන්නේ US$29,000
මෙතුමාට
US$29,000
ඔව්
රුපියල් වලින් ලක්ෂ
ආදාය
එතකොට මේ ගරු ඇමතුමා ඇත්ත ගානයි ව්‍යාජ ගානයි අතර වෙනස කොච්චරද? ඇත්ත ගානයි ව්‍යාජ ගානයි අතර 2340න් 97ක් අඩු වුනහම 2250යි. ලක්ෂ 2250යි. මෙන්න ගිහිල්ලා තියෙන ප්‍රසම්පාදනයේ. ඊළඟට එනවා මහනුවර දැන් මේකේ මම සංශෝධනයක් කරනවා මං ඊයේ එළියදි කරපු කතාවක් මහනුවර ක්‍රීඩා සංගමයේ නෙමෙයි මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමේ අක්‍රමිකතා ගොඩක් තියෙනවා ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඒ වගේම ක්‍රිකට් භාණ්ඩ මිලදී ගැනීම මේ ඊළඟ එක තින්ත ගන්න ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ 1,720කට සයිනෝමේට් කියන ආයතනයට දෙනවා මේ සයිනෝමේට් කියන්නේ ක්‍රිකට් එකේ ඉන්න ඥාතීන්ගේ එකක් මේක දීලා තියෙන්නේ උදේ අලහකෝන් කියලා මහත්මයාට සබ් කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා 1,280කට. 1,280කට. එතකොට ඉතුරු එක තමයි 720කට කොන්ත්‍රාත් එක අරන් 280කට සබ් එකක් දුන්නාම ඉතුරු එක ලාභේ. ඉතුරු එක ලාභේ. මෙන්න ඊළඟ දූෂණයේ වංචාව. හරි. මෙන්න මේ විදියට අක්‍රමිකතා ගරු කතානායකතුමනි සිද්ධ වෙනවා. මම ඉල්ලන්නේ මම මේ රටේ කතා කරේ දූෂණය වෙන්නේ. මම මේ රටේ කතා කරේ අපිට ලෝකෙ යන්න බෑ ලැජ්ජයි. ආසියාවේ 77-2 හිටපු අපි 20-23 වෙනකොට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා ආසියාවේ රටවල් 48කින් 44ට පත් එහෙමනම් තවත් මේක යන්න පුළුවන්ද? තවත් මේක යන්න පුළුවන්. එහෙමනම් කොහෙද දූෂණේ තියෙන්නේ? මේක අපි දූෂණයට එරෙහිව වැඩපිළිවෙල යන්න ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිහිලා කියන්නේ දූෂණය වළක්වන්න ඕනේ කියලා. එහෙමනම් ඒකට කටයුතු කරන මට කොහොමද එක පැත්තකින් මම නොකියපු දෙයකින් අධිකරණය මාත් එක්ක තරහක් ඇති කරන්න හදලා මේ පැත්තෙන් මාව ෆ්‍රේම් කරන්න උත්සාහ කරනවා. මම ඒකයි කිව්වේ මීට කලිනු. කියන්න බෑ අර රංජන් කනක සබේ කස්ටම් එකේ මහත්තයාට වගේ සල්ලි මල්ලක් එකෙක් අරන් එනවා. ඒ අතර එනවා අල්ලස් දූෂණ කොමිසමෙන් ඇතුළට මෙන්න කියලා දායි. කෝ ආරක්ෂාව. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම එහෙම නැත්තම් කුඩු ටිකක් ගෙනල්ලා දායි. ඉතින් මේ විදිහට ගරු කතානායකතුමනි මොකද්ද තත්වය? මේ රටේ 2.20 ලක්ෂයකින් මම කියනවා රොෂා, මම හැමදාම රොෂාන් රණසිංහ, මම පොළොන්නරුවේ ඔය පක්ෂ දෙකම එකට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පක්ෂෙයි දෙකම පැරද්දුවේ 2018 එකට තියලා රොෂාන් රණසිංහ විදියට. හැබැයි අද ඇමතිවරයෙක් විදියට මේ 30 ඇතුලේ ඉන්න මගේ ආරක්ෂාව සහ මගේ ආයතනය වටලන්න දේශපාලනික මැදිහත් වීම, විධායකයේ මැදිහත් වීම පිළිබඳව මම කනගාටු වෙනවා. එහෙම අවශ්‍ය නම් මම යතුරු ඔක්කොම ටික දෙන්නම්. මගේ ආයතන සියල්ලම ගරු කතානායකතුමනි පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න. ඒක නිසා මම එක දෙයයි කියන්නේ, මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. ඒ වගේම මගේ බිරිඳ දරුවෝ වෙනුවෙන් මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. මට මොකද්ද, එහෙම නැත්නම් අර වෙන ලෝකේ කොහෙවත් රටකට පයින්න මං සූදානම් නැහැ. සරණාගත වීසා එකක් இல்ல. ස්විස් එම්බසියට ගිහිල්ලා හෝ ෆ්‍රාන්සේ හෝ එංගලන්තේ හෝ ජපාන එම්බසියට ගිහිල්ලා සරණාගත රැකවරණය දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. ඒක නිසා මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න, නිදහස ලබා දෙන්න කියන ඉල්ලීම මෙතනදි මම කරනවා. මේකට ඉඩ දෙන්න එපා. අපි මේ ඔක්කොම එකතු වෙලා එතුමාට 134ක් ඡන්දෙ දුන්නේ සාගල්ලට වාහන අතරපා STF ගාඩ් දාගෙන යද්දි මට කොහෙද තියලා තියෙන ආරක්ෂාව? ඒවටද? ඒකෙන්ද මේ தত্ত্বය පිළිබඳව ඔබතුමා කතානායකතුමා විදියට හරි අපිට තව මේ ප්‍රශ්නය දැන් මේ ක්‍රිකට් එකේ ප්‍රශ්න ඉවරුනේ නැත්නම් ඊළඟ ජනාධිපතිවරණය කොහොමද ඉවර කරනවා? මේ ප්‍රශ්නය මගෙන් අහුවා ජොන්ස්ටන් ෆෙනාන්ඩෝ මැතිතුමා, මේක කවද්ද රොෂාන් ඉවර වෙන්නේ කියලා. ඉතින් මට ඕන මේක ඉවර වෙන්න. මේ විගණන වාර්තාවන්ට අනුව හොර පොක්කඩිකම් කරපු දූෂිත රැළ ගෙදර යවලා සපත්තු දෙකක් බැට් එකක් ගන්න නැති ක්‍රිකට් එක පල්ලේ හර දාපු ওই දූෂිත රැළ ගෙදර යවලා ඒ වගකීම පවරන්න. ඒක කරන්න මේ වෙලාවේ බැයිනම් ඊළඟ ජනාධිපතිවරණයෙන් හරි මේ ප්‍රශ්න ඉවර කරනවා ගරු කතානායකතුමා.
බොහොම ස්තුතියි. අද දින න්‍යාපත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙටුම් පත. ඔබතුමා දැන් තුන් දෙපාරක් කතා කරනවා. ඔව්.
ගරු කතානායකතුමනි අපිට දැනගන්නට ලැබුණා, මම හිතන්නේ ඔබතුමාට මතක ඇති පක්ෂ වේදෙන් තොරව 225 දෙනාම එකට එක්කහු වෙලා මම යෝජනා කළා නිවන් ශ්‍රීපාල සිල්වා අමතිතුමා ස්ථිර කරලා අපි ක්‍රිකට් වල තිබෙන මේ දූෂණ ඉවත් කරන්නට, දූෂිත ක්‍රිකට් බෝඩ් එක ඉවත් කරලා අලුත් වැඩපිළිවෙලකට යන්නට මුළු සභාවම එකඟ වුණා. අපිට දැනගන්නට තිබෙනවා ICC එකේ චෙයාර්මන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ චෙයාර්මන් ග්‍රෙග් බාක්ලේ ඉදිරි දින කිහිපයකදී ලංකාවට එන්නට බලාපොරොත්තුවක් තිබෙනවා කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමා එතුමාට ආරාධනා කරන්න මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එතුමා හමු වෙලා අපි මේ පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිර කරපු ඒ යෝජනාව පිළිබඳව කරුණු පැහැදිලි කරන්නටත්, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබෙන අන්ත දූෂිත ක්‍රියාකලාපය කොහොමද ඒ ආයතනය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් මේ එක එක වෙට්ටු දමදම එක එක ලියුම් ලියලිය ලෝකෙට කේලම් කිය කිය අපේ රට පාවා දෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කළ යුතුමයි. ඒ නිසා ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ICC එකේ ප්‍රෙසිඩන්ට් චෙයාර්මන් මේ රටට එනකොට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඔහු හමුවන්නට ඔබතුමා මැදිහත් වෙලා එතුමාව පාර්ලිමේන්තුවට කැඳවලා අපි බොහොම පැහැදිලිව මේ අපි සම්මත කරගත්ත යෝජනාව පිළිබඳව අපි දැනුවත් කරන්නට ඕන. එහෙම නැත්නම් වැරදි මතයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැම වෙලාවෙම ICC කේ චෙයාර්මන්ට ලබා දෙන්නේ.
බොහොම ස්තුතියි කාර්යක සභා අවස්ථාව. ඔබතුමා
ඔබතුමා දන්නවා අද අධිකරණ ඉදිරියේ නඩුවක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගන්නවද ඉන්ටරිම් කමිටි එක පිළිගන්නවද කියලා. ඒකනේ අධිකරණ ඉදිරියේ තියෙන්නේ. එහෙම තියෙද්දි කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නවා ක්‍රීඩා පනතට විරුද්ධව ඉන්ටරිම් කමිටි එක පිළිගන්න නම් කැබිනට් එක ගහන්න ඕනේ කියලා. මේක අධිකරණයට බලපෑම් කිරීමක්. They have no right to do this. When they have a case pending with the matter before court is are you accepting Sri Lanka cricket or are you accepting the interim committee? Ehema thiyenne cabinet ekata puluwanda Sri Lanka cricket piliganna dan cabinet anumathi ganna kiyala meka adhikarayata balapayak kirima.
Namal Rajapaksa
mantuma garu kathanayakathumani me karane sambandhayen mata rajayata puluwan pratipathime thinduwak ganna. හැබැයි ක්‍රීඩා පනතන අනුකූලව ගරු අමාත්‍යවරයාට තමයි බලතල තියෙන ඉන්ටීරියම් කමිටියක් දාන්න. හැබැයි දානව නම් ඒ දාන කොටේ ජාත්‍යන්තර සංවිධානයේ සම්මුතියන් වලට අනුකූලව සාකච්ඡා කරලා ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය තමයි තියෙන්නේ. හැබැයි ඔබතුමාගේම ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි, මේ ක්‍රිකට් වලට වෙනම දවසක් වෙන් කළ දෙන්නකෝ ආයේ. නැත්නම් ආයෙ විවාද කරන්න හම්බෙන්නේ නැහැ නේ ගරු කතානායකතුමනි. එහෙනම් ක්‍රිකට් වලට මෙතුමන්ලාට වෙනම දවසක් අපි වෙන් කළ දෙමු. ආයෙම පස්සේ කරු කතා කරමු. දවසම අපි ඒක ගැන කතා කරමු. ආයෙ වතාවක් දැන් එක වතාවක් කතා කරා දෙවෙනි වතාවක් දාමු.
මේ යෝජනාව කරු මාත්‍යතුමා. ඔව්.
මාත්‍යතුමා කීපෙව්වා ක්‍රීඩා පර්තේ නෑ. එතුමා කීපෙව්වා ක්‍රීඩා පර්තේ නෑ. අනිත් එක අපි දවස අපි අනිත් එක අපි දවසක් පාර්ලිමේන්තුවේ විවාද කෙරුවානේ. අපි විවාද කෙරුවේද?
එහෙනම්
දවසක් විවාද කෙරුවා.
හරි. කොහොමද?